විජිත හේරත් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 40ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රීධරන් මන්ත්‍රීතුමාට මේ යෝජනාව ගෙනීම පිළිබඳව. ගරු මන්ත්‍රීතුමනි, අපේ ආණ්ඩුව මේ රට බාරගත්තේ පහුගිය වසරේ සැප්තැම්බර් මාසේ. ඇත්තටම ගත්තොත් අපි බාරගත්තේ බංකොලොත් වෙච්ච රටක්, ආර්ථික වශයෙන් කඩා වැටිච්ච රටක්, ණය ගෙවා ගන්න බැරි දුප්පත්කම ඉහිවා ගිය රටක්. ඒ නිසාම නව රජයට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වුණේම මේ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා. ආරම්භයේදීම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාවලියට සම්බන්ධ වුණා. ඒ ක්‍රියාවලිය හරහා දුප්පත්කම දුරු කිරීමේ ඒ ව්‍යායාමයට ප්‍රමුඛතාවය දුන්නා. ඒකත් එක්ක අපේ ණය ප්‍රතිවගතකරණය කරගන්න අපි සමත් වුණා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ණය අපි ප්‍රතිවගතකරණය කරගත්තා. ඒ වගේම දීපාර්ශික ණය ප්‍රතිවගත කිරීම මේ වෙනකොට 90%ක් විතර අපි අවසන් කළා තියෙනවා. තවත් රටවල් සුළු ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙන ගමන් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයේ තමයි රටේ ජාතික සමගිය. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි කවුරුත් මේ රටේ ජනතාව මන්ත්‍රීතුමා කිව්වා අපේ නම් සඳහන් කරලා අපි යාළුවෝ කියලා. ඇත්ත, සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි ඔක්කොම මේ රටේ පුරවැසියෝ. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. නාංගල් ඔරුතායි පිල්ලෙයි හලේ, නාංගල් ඉඩෙල් බේදම් මිල්ලේ, ඉන බේදම් මිල්ලේ, මද බේදම් මිල්ලේ, සාද බේද ඉල්ලේ. ஆனால் நாங்கள் எல்லோரும் ஐக்கியப்பட வேண்டும். එනිසා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕනි, මේ රට හදන්න ඕනි. ඒ ස්ථාවරේ ඉඳගෙන තමයි අපි අපේ ආණ්ඩුවේ වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. මේ රටේ කවුරුත් ජනතාව දන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ ඉතාම පැහැදිලිව මේ රටේ සමස්ත ජනතාවට පණිවිඩයක් ලැබුණා. සියලුම ලාංකීය ජනතාව වර්තමාන ජනාධිපතිතුමත් එක්ක, වර්තමාන ආණ්ඩුවත් එක්ක එක අත්වල් බැඳගත්ත ගමනක් යන්න සූදානම් කියලා. ඒ නිසා තමයි මලේග ජනතාව, උතුරු නැගෙනහිර ජනතාව, මුස්ලිම් ජනතාව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ නව රජයට සුවිශාල ජනවරමක් ලබා දුන්නේ. ජනාධිපතිතුමාටත් මේ නව රජයටත් සුවිශාල ජනවරමක් ලබා දුන්නේ ඒ පිළිබඳ විශ්වාසය තියෙන නිසා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක්, ඒ වගේම කඳුකරේ ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක් තනි පක්ෂයකට ලැබුණේ. මේක ඓතිහාසිකත ජනවරමක්. ඒ ජනවරම ලබා දුන්නෙම ජාතික සමගිය ගොඩනගලා ජාතික සංහිඳියාව තුළින් මෙරටේ ආර්ථික ආර්ථිකයේ ශක්තිමත් ගමනක් කරාගෙන යන. එනිසා ඒ ජනවරම හොඳින් තේරුම් අරගෙන අපි මේ කටයුත්තට මූලික පදනම අත්තිවාරම යොදලා තියෙනවා. ඒ අත්තිවාරම යොදද්දී ඉතිහාසයේ වෙච්ච සිදුවීම් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙන් අපි ඒ අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ අත්දැකීම් වලින් අපි පාඩම් ඉගෙනගෙන අපි අනාගතයට මුහුණ දෙන්න යනවා. ඒ නිසාම තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණයක් අවසන් වුණාට පස්සේ කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් නැති තත්ත්වයක් උදා වුණා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු, විරුද්ධව කටයුතු කළපු කිසි කෙනෙකුට අල්පෙනිත්තක හෝ හානියක් නොවන ආකාරයට වගබලා ගන්න අපි සමත් වුණා. ඉතාම සාමකාමීව සාධාරණව අපි ඒ පශ්චාත් මැතිවරණය අපි ඒ ජයග්‍රහණය භුක්ති විඳි, සමස්ත ජනතාව ඒක භුක්ති විඳි. ඉන් අනතුරු අපි තුන්දෙනාගේ ආණ්ඩුවක් අපි මෙහෙව්වේ. ඒ කෙටි කාලය තුළ බොහෝ ප්‍රතිසංස්කරණ අපි කරා. මේ ආර්ථිකය තුළ බොහෝ සහන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරා. ඉන්ධන සහනාධාරයේ දීවරයන්ට දුන්නා, පොහොර සහනාධාරයේ අපි ගොවි ජනතාවට දුන්නා, ඉන්ධන මිල අඩු කරා, විදුලි බිල අඩු කරා, එවගේම අස්වැසුමගේ සහනාධාර වැඩි කරන්න අපි කටයුතු කරා, තීන්දු ගත්තා. ඒ දුප්පත්කමෙන් පෙළෙන සියලු ජනතාවට සහන ලබා දෙන්න අපි ඒ මොහොතේ තිබිච්ච තත්ත්වය අනුව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගත්තා. මහලොකු ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තත්ත්වයක ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ. හැබැයි තිබුණ තත්ත්වයට සාපේක්ෂව අපි ඒ සහන ලබා දීම් කරා. ඒකේ මූලික අරමුණ තමයි අපේ රජයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම. ඒ මූලික ප්‍රතිපත්තිවල ප්‍රධාන සාධක තුනක් තියෙනු. පළවෙනිම එක තමයි දුප්පත්කම තුරු කිරීම. ඒ දුප්පත්කමට එරෙහිව අපි කොහොමද කටයුතු කරන්න කියන එක මත පදනම් වෙලා කටයුතු කිරීම. එවැගේම රට ඩිජිටල් කරණයට ලක් කිරීම. එවැගේම පිරිසුදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම. මේ තුන්වැදෑරුම් ප්‍රතිපත්ති මත ඉඳගෙන අපි කටයුතු කරන්නෙම ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙච්ච සියලු ජනතාවට සාධාරණ ඉටු කරන්න. මොකද අපි මානවිකයන් ගැන කතා කරන්න, ජාතික සංහිඳියාව ගැන කතා කරන්න, ඒ කිසිවක් කතා කරන්න බැහැ ජනතාවගේ ආර්ථිකමය සාධාරණත්වය සහතික කරයි නැත්තම්. ආර්ථික අසමානකම නිසා තමයි, මේ ආර්ථිකය තුළ ඇතිවෙච්ච අසාධාරණකම් නිසා තමයි අපේ රට තුළ විවිධ අවස්ථාවලදී සිවිල් යුදමය තත්ත්වයන් නිර්මාණය වුණේ. උතුරේ වේවා දකුණේ වේවා ඒ යුද තත්ත්වයන් නිර්මාණය වුණේ එදා තිබිච්චේ ආර්ථිකයේ තිබිච්ච අසමානත්වය අසාධාරණ තත්ත්වය නිසා. ඒකට එරෙහිව තමයි ඒ නෙගටිව් සිද්ධ වුණේ. අපි එක හොඳින් හඳුනගෙන තියෙනවා. මේ ගැටුමේ මූලබීජයන් අපි තේරුම් අරන් තියෙනවා. ඒ හේතුවට උත්තර හොයන්න නැතුව ප්‍රතිඵලයට උත්තර හොයලා මේවා කවදාකවත් සමහන් කරන්න බැහැ කියන එක අපි දකිනවා. අන්න ඒ නිසා තමයි සියලු ජනතාවගේ ආර්ථිකමය සාධාරණ අයිතිවාසිකම් ලබා දීම පදනම් කරගත්ත වැඩපිළිවෙලකට අපි මූලාරම්භය තියලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ ජනතාවට එහි ප්‍රතිඵලයන් භුක්ති විඳින්න අද හැකියාව ලැබිලා තියෙන්නේ. අපි ඒ ජනාධිපතිවරණය සාධාරණව භුක්ති විඳලා ඊළඟට මහනතිවරණය ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතාම සාධාරණව සාමකාමීව පැවැත්තුවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්න නැතුව පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණය. අපි රාජ්‍ය බලය පාවිච්චි කරේ නැහැ, රාජ්‍ය සම්පත් පාවිච්චි කරේ නැහැ. ඉතිහාසයේ මෙහෙම නෙමෙයි ඡන්ද තිබුණේ. ඉතින් ඒ පළවෙනි වතාවට අපි ප්‍රජාතන්ත්‍රවාදී ඒ මානව අයිතිවාසිකම් රකින්න අපි සමත් වුණා. එතනින් පස්සේ කෙටි කාලයක් තුළම අර කල් දාලා තිබිච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට කල් දාලා තිබිච්ච පළාත් පාලන මැතිවරණය පවත්වන්න අපි ඒ නීතිමය වෙනස්කම් වලට මැදිහත් වුණා. මේ පාර්ලිමේන්තුව තුළ අපිට ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුව තිබුණා. ඒකට යම් කාලයක් ගියා. අපි සැලසුම් කරේ මේ අවුරුද්ද මුලම පළාත් පාලන මැතිවරණය පවත්වන්න. කෙසේ හෝ අධිකරණ ක්‍රියාවලියත් එක්ක යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. අපි සමත් වුණා. පහුගිය ආණ්ඩු ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට කල් දාපු මැතිවරණ අපේ බලයාවට පස්සේ අපි ඉතාම කෙටි කාලයක් තුළ පවත්වලා පළාත් පාලන ආයතන සඳහා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව මහජන නියෝජිතයන් පත් කරගන්න පුළුවන් තත්ත්වය ඇති කරා. ඒ මැතිවරණෙදිත් අපි සතුටුයි නිහතමානීව ආඩම්බර වෙනෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව මැතිවරණ කාලය තුළත් මැතිවරණයෙන් පස්සෙත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැතුව අපි මේ මැතිවරණ පැවැත්තුවා. අද විවිධ ජනතාවන් විවිධ දේශපාලන මතදරන්නන් ඒ ආයතන වලට තේරිපත් වෙලා තියෙනවා. ඒ අපි පවත්වපු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි අපි කටයුතු කරන්නේ. දැනට අපේ රටේ මූලික නීතිය බවට පත් වෙලා තියෙන අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවට අනුව අපි අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, අපේ රටේ ඒ ස්වෛරීත්‍ය ආරක්ෂා වන පරිදි තමයි සියලුම තීන්දු තීරණ ගන්න. කිසිදු බාහිර බලපෑමකට මැදිහත් වීමකට යටත් වෙලා අපි තීන්දු තීරණ ගන්නේ නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ ජනතාවගේ මූලික නීති. ඒකට අනුව අපි කටයුතු කරනවා. එහි තියෙන වගන්ති, එහි තියෙන විවිධ යෝජනා, ඒවට අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ඉතා පැහැදිලිව පළාත් සභා ක්‍රමය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. පළාත් සභා ක්‍රමෙන් අපේ රටේ ජාතික ප්‍රශ්නය විසඳුනේ නැහැ. අපි එදත් ඉතා පැහැදිලිව කිව්වා මේ පළාත් සභා ක්‍රමවේදයෙන් ජාතික ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා. ඒක ප්‍රායෝගිකව අවුරුදු ගානකට පස්සේ තහවුරු වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. ඒ අනුව ඒ පළාත් සභා මැතිවරණය පවත්වන ඒ පවත්වන්න බාධාවක් තියෙනවා. ඒකට නීතිමය බාධාවක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේම නව ඡන්ද ක්‍රමයක් පිළිබඳව යෝජනාවක් සම්මත වුණා. ඒ ඡන්ද ක්‍රමයට අදාළව අලුතෙන් සීමා නිර්ණයක් සිද්ධ වුණා. ඒ සීමා නිර්ණ කොමිෂන් වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප කරා. එතෙන් පටන් වසර ගණනාවක් ඒ සීමා නිර්ණ බාධකය නිසා පළාත් සභා ඡන්දය පවත්වන්න බැරුව තියෙනවා. දැන් අවශ්‍ය වෙනවා ඒ සඳහා වෙච්ච ඒ සීමානිර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වුණා නම් ඒ මැතිවරණ ක්‍රමය අදට කාලීනව වලංගු නොවන තත්ත්වයකට පත් වුණා නම් එහෙමනම් නව නීති සම්පාදනයක් හරහා මේ පාර්ලිමේන්තුව තුළ නව යෝජනා සම්මතයක් හරහා අපිට ඒ පළාත් සභාවට අවශ්‍ය කරන නීතිමය ඉඩකඩ විවෘත කරගන්න ඕනේ. ඒකට යම් කාලයක් යනවා. ඔද දැන් මේ තියෙන කාලරාමුත් එක ගත්තම හරි පැහැදිලි කාටත් තේරෙනවා ඒක ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි එය අනිවාර්යයෙන් සිද්ධ කරනවා. මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා විතරක් නෙමෙයි මේ රටේම ජනතාවගේ උවමනාවන් තියෙනවා. ඒ සියල්ල ආරක්ෂා වෙන පරිදි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙන පරිදි අපි මේ මැතිවරණ අනිවාර්යෙන් පවත්වමු. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කරන්න රජයක් විදිහට අපි බැඳිලා ඉන්නේ. ඒ වගේම තමයි අපි මැතිවරණයේදී ඉතා පැහැදිලිව කිව්වා මේ දැනට පවත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ගොඩක් යල්පැන ගිහිලා තියෙන මූලික අයිතිවාසිකම් පිළිබඳව ඒ වගේම ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියෙනවා. අපි ඉතා පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සඳහන් කළා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා අදහස් සහිතව ඒ වගේම මේ රටේ ජනතාවගේ අදහස් යෝජනා සැලකිල්ලට අරගෙන ජනමත විචාරණයකට ලක් කරපු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සම්පාදනය කරමු. අපි අනුමත කරමු. මොකද මෙතෙක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිසිවක් මේ රටේ ජනතාවගෙන් අනුමත වුණේ නැහැ. බොහෝ අවස්ථාවල බලහත්කාරයෙන් පැටවුණා. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එහෙමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එහෙමයි ජනතාවගේ අනුමැතියට ජනමත විචාරණ ලක්ුණේ නැහැ. ඒ නිසා අපි ඒ සම්ප්‍රදාය වෙනස් කළා. රටේ ජනතාවගේ අනුමැතියෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ඉදිරියේදී ගේනවා. ඒක හදිසිය කරන දෙයක් නෙමෙයි. මොකද අපි රජයක් විදිහට රටක් විදිහට මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ ආර්ථික අර්බුදේ. ඒ ආර්ථික අර්බුදයට ලෝක දේශපාලනයේ බලපෑමත් ඇවිල්ලා තියෙනවා. ඒ භූදේශපාලනේ බලපෑම නිසා නව බදු ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඒව ඒ අභියෝගවලටත් මුහුණ දීලා ඒවා පරාදේ කරලා තමයි අපිට ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට යන්න වෙන්නේ. ඒ නිසා ඒකත් මම පැහැදිලිව සඳහන් කරනවා. ඉතින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ තත්ත්වයට යටත්ව තමයි අපේ වගවීමේ ක්‍රියාවලිය, අපේ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය, ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. අපි ඉතා පැහැදිලිව මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බොහෝ පියවරයන් අරන් තියෙනවා. අපිට කිසිදු දේශපාලන ඌමනාවක් නැහැ. තවත් පුද්ගලයෙක්ගේ ජාතිකත්වය ආගම මත පදනම්ව මානව හිමිකම් උල්ලංඝනය කරන්න දේශපාලන ඌමනාවක් නැහැ. නමුත් අපි දන්නවා අපේ රටේ තියෙන තිබුණ ඒ වාතාවරණයන් එක්ක සිද්ධමය අඩුපාඩු තැන් තැන්වල සිද්ධ වෙනවා. ඒක යම් කිසි තැනක පොලිසිය නිලධාරියෙක්ගෙන් වෙන්න පුළුවන්, යම් කිසි තැනක සිවිල් පුරවැසියෙක්ගෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒවා මේ ආණ්ඩුව විසින් හිතාමතා දැනුවත්ව සංවිධානය කරපු එහෙම සිදුවීම් හෝ එහෙම ක්‍රියාවලියක් නෙමෙයි. මේ මෑතකදී ඇතිවෙච්ච බොහෝ සිදුවීම් ඒ කිසිවක් රජයක් විදිහට අපි දේශපාලන අරමුණක් ඉලක්ක කරගෙන සංවිධානාත්මකව ඒ අරමුණෙන් කරපු දේවල් නෙමෙයි. එසයි තා පැහැදිලි වගකීමෙන් අපි කියනවා රජය අපි බැඳිලා ඉන්නවා මෙරට සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් අපි තියෙන නීති ශක්තිමත් කර ශක්තිමත්ව පාවිච්චි කරන්නත් නව නීති ගේන්නත් අපි අවශ්‍ය නම් කටයුතු කරමු. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න විශේෂයෙන්ම මේ සංහිඳියාව ක්‍රියාවලිය ශක්තිමත් කරන්න දැනටමත් සැලැස්මක් අපි අමාත්‍ය මණ්ඩලයේ සම්මත කළා තියෙනවා. සැලැස්මක් නැතුව අපි යන ගමනක් නෙමෙයි. ආර්ථික ගොඩනැගීම සම්බන්ධයෙන් කෙටි කාලීන, මැද කාලීන, දිගු කාලීන සැලැස්මක් අපිට තියෙනවා. ඒ සැලැස්මට අනුව තමයි අපි ක්‍රමානුකූලව මේ යන්නේ. ඒ නිසා තමයි ආර්ථිකයේ වර්ධනයක් අපි ක්‍රමානුකූලව දකින්නේ. ඒ වගේම ජාතික සමගිය ගොඩනැගීම සඳහාත් අපිට සැලැස්මක් තියෙනවා. පස් අවුරුදු සැලැස්මක්, රිකන්සිලේෂන් පිළිබඳ පස් අවුරුදු සැලැස්මක් අපි දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ සම්මත කළා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ ඒ නියෝජිත මහත්වරුන්ගේ උදව් උපකාරයකට ලැබෙනවා, තාක්ෂණික සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර ඒ සියලු ප්‍රදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා වෙච්ච පස් අවුරුදු සැලැස්මක් අපි දැනටමත් ආණ්ඩුවක් විදිහට අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරගෙන ඒ සැලැස්මට අනුව එකින් එක අපි ඉස්සරහට යනවා. ඒ වගේම වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නේ දේශීය ක්‍රියාවලියක් ඇතුළේ ඒ කවුන්ටබිලිටි ක්‍රියාවලියට විදේශ මැදිහත්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැත්තේ අපි දේශීය ක්‍රියාවලිය ශක්තිමත් කරලා තියෙන නිසා. අද ඉතා පැහැදිලිව අධිකරණ පද්ධතිය ස්වාධීන කරලා තියෙනවා. කිසිදු බලපෑමක් අධිකරණයට සිද්ධ වෙන්නේ නැහැ. අධිකරණ සේවා කොමිසම, ඒ අධිකරණයේ ඉහළ විනිශ්චයකාරවරුන්, විනිශ්චයකාරවරියන් ස්වාධීනව තීන්දුව తీරන ගන්න. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක් තිස්සේ යට ගිහිල්ලා තිබිච්ච, එහෙම නැත්නම් අවසන් තීන්දුව නොදී තිබිච්ච නඩු තීන්දුව ගණනාවක් මෑත කාලේ ගත්තේ. එක්ස්ප්‍රෙස් පර්ල් නම පිළිබඳව වෙන්න පුළුවන්, අපරාධ චෝදනා පිළිබඳව වෙන්න පුළුවන්, දූෂණ වංචා පිළිබඳ චෝදනා වෙන්න පුළුවන්. අධිකරණයේ පහුගිය කාලේ මේ කෙටි කාලය තුළ ඉතාම ස්වාධීන වැදගත් ශක්තිමත් තීන්දුව කීපයක් ප්‍රකාශයට පත් කළා. ඒ අධිකරණයේ ස්වාධීනත්වය නිසා අධිකරණයේ විනිශ්චයකාරවරුන් මාරු කිරීම, උසස් කිරීම, ඒ සියලු දේවල් දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව අද සිද්ධ වෙනවා. පොලිසියට කිසිම දේශපාලන මැදිහත්වීමක් නැහැ. හිටපු පොලිස් ප්‍රතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවකින් වරදකාරය වෙලා හිටියා. එවැනි වරදකාරයෙක් වෙච්ච කෙනෙක් අපේ රටේ නීති හා සාමය රැකීමේ ප්‍රධානිය බවට පත් කරලා තිබුණා. ඒක යහ පාලනයට ඉතාම බරපතල මරු පහරක් වෙලා තිබුණා. අපි ඒක වෙනස් කරා. අපි ඒක වෙනස් කළා. ඒ වැරදි දේ නිවැරදි කරලා අපි පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. නිසා අද පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ස්වාධීන යාන්ත්‍රණය ඇතුළේ. ඒතර අධිකරණයේ පොලිසියේ නීති පද්ධතියේ ආධිපත්‍ය අපි තහවුරු කරාම ඒ දේශීය යාන්ත්‍රණය ශක්තිමත්ව ගෙනියන්න පුළුවන්. වගවීමේ ක්‍රියාවලියට බාහිර පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍යයි කියලා එදා ජාත්‍යන්තරයේ කිව්වේ ලංකාවේ ආණ්ඩුව ඒ ක්‍රියාවලිය විශ්වාසනීයව කැණිච්ච නැති නිසා. නමුත් අද අපි ඒ தත්ත්වය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අද ජාත්‍යන්තරයට පිළිගන්න පුළුවන් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් තුල මේ වගවීමේ ක්‍රියාවලිය අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒක තමයි පහුගිය කාලේ සිද්ධ වෙච්ච බොහෝ සිදුවීම් යට ගිහිල්ලා යට ගහලා තිබිච්ච අපරාධයන්, මිනිමැරුම්, දේශපාලන උමනා මත සිද්ධ කරපු ඝාතන එව පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා දැන් ඒ පරීක්ෂණ කඩිනම් කරමින් යනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ ඇති වෙච්ච සිදුවීම්, ඒක පිළිබඳ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් තිබුණේ නැහැ. නමුත් අපි බලයට ආපු ගම පටන් ගත්තා. පටන් අරගෙන අපි ඒ ක්‍රියාවලිය යනු. ඒ වගේම සිදුවෙච්ච සිදුවීම් මාධ්‍යවේදීන් පැහැර ගැනීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම බොහෝ සිද්ධ ගණනාවක් සිද්ධ වුණා. හැබැයි අපි ඒ සියල්ලම වෙන වෙනම ස්වාධීන පරීක්ෂණ කණ්ඩායම් පිහිටවලා අපි ඒ කටයුතු දැන් ශක්තිමත් ඉස්සරහට ගෙනියනවා. සර් එම්බ්ලෙමැටික් ඒ කේසස් අපි එකක්වත් අමතක කරලා නැහැ. ඒ පිළිබඳව රජයේ මැදිහත් වෙලා ඒකට අවශ්‍ය කරන ස්වාධීන යාන්ත්‍රණයන් පිහිටවල ඒ ස්වාධීන යාන්ත්‍රණ හරහා පරීක්ෂණ සිද්ධ වෙමින් යනවා. ඉතින් අපි ඉත වගකීමෙන් කියනෝ වගවීමේ ක්‍රියාවලිය රට තුල කාටත් පිළිගන්න පුළුවන් ස්වාධීන ආකාරයට අපක්ෂපාතීව සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව ගෙනියන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා, කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපේ මානවිකම ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහුගිය කාලේ පුරාවට අපි බොහෝ දේවල් ආරම්භ කරා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ගෘහස්ථ කාන්තා ප්‍රචණ්ඩත්වය නතර කිරීම පිළිබඳව නව පනතක් ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අපි අනුමත කරා. දැන් තියෙන පනත අපි කීප වතාවක් සංශෝධනය කරලා තියෙනවා. සංශෝධන වලින් ඔබට ගිහිල්ලා අපි ඒ සංශෝධන සියල්ලත් එකතු කරලා අලුත්ම අලුත් පනතක් අපි ඉදිරියේ දගෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ විවාහ නීතිය පිළිබඳ සංශෝධනයන් ගෙන යුතුයුත් තියෙනවා. අපි ඒ සංශෝධනත් කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඉතින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නත් පුළුවන්. ඒ වගේම ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය දැන් සිද්ධ වෙමින් යනවා. තව කෙටි කාලයක් තුළ ඒ නීතිමය කටයුතු අවසන් වුණාට පස්සේ ඒවා මේ පාර්ලිමේන්තුවේම සම්මත කරලා ළමයින්ට කරන වදහිංසා අපරාධමය වරදක් ලෙස පිළිගනිමින් ඊට අදාළ දඬුවම් නියම කරමින් නව පනතක් මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරියේදී සම්මත කරනවා. ළමයින්ගේ අයිතිවාසිකම්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි රට තුළ බොහෝ ක්‍රියාමාර්ග ආරම්භ කළා තියෙනවා. ඉදිරියට අපි ඒවා ශක්තිමත් කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් වලට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික සම්මුතීන් පිළිගනිමින් අපි අපේ රටේ කාන්තාවන්ගේ වතුකරේ වෙන්න පුළුවන් සියලුම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමු. ඒ වගේම ගරු මුලාසිර ආරූඪ මන්ත්‍රීතුමනි, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සලින් කියනකම් අපි ඉන්න එකක් නෙමෙයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා පැහැදිලිව සඳහන් වෙන දෙයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන්නේ. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් බලයට පත් වෙලා කෙටි කාලයක් තුළ අපි විශේෂ කමිටුවක් පත් කරා. ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න නීතිඥතුමාගේ මූලිකත්වයෙන් ඒ කමිටුව පත් කරලා ඒ කමිටු අවස්ථා ගණනාවක රැස් වෙලා ඒ අවශ්‍ය කරන සංශෝධනයන් දැන් සිද්ධ කරලා මේ මාසය අග වෙනකොට අපි ඒක අවසන් කරලා සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන ඒ කෙටුම් පතත් ගැසට් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යම් ප්‍රමාණයකට දැන් භාවිතා වෙනවා. හැබැයි ඒක මේ ජාතිවාදී එහෙම නැත්නම් ආගමික කොටස් ඉලක්ක කරලා නෙමෙයි. ඒ භාවිතා වෙන්නේ සංවිධානාත්මක මේ පාතාල මර්ධනයේ අපරාධ සඳහා. ඒ දෙමළ මුස්ලිම් අය විතරක් අත්අඩංගුවට ගත්තා කියලා එහෙම එකක් නැහැ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මෑත කාලීනව අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා නම් ඒ අත්අඩංගුවට ගත්ත අයගෙන් බහුතරය සිංහල. ඒ බහුතරය ඇත්තරම ගත්තොත් මේ කුඩු සහ පාතාල අපරාධවලට සම්බන්ධයි. නමුත් අපි පිළිගන්නවා ඒක අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි. අපි ඒක අහෝසි කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. ඒ වගේම මේ සංවිධානාත්මක අපරාධ පාතාලය සහ කුඩු ජාවාරම් නතර කිරීම සඳහා ශක්තිමත් නව නීතියක් නව පනතක් අපි ඉදිරියට ගේමු. ඒකත් අත්‍යවශ්‍ය වෙනවා. මොකද දැනට තියෙන නීතිමය නීතිවල යම් යම් අඩුපාඩු නිසා තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත එවැනි අපරාධකරුවන් රඳවා තබා ගන්න පාවිච්චි කරන්නේ. ඒක අපි වෙනස් කරනවා ඉතා පැහැදිලිව. ඒ වගේම සත්‍යා ප්‍රතිසන්දාන කොමිසමක් පිටවන්න කියලා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි කිව්ව ඉස්සෙල්ලම 2009 මැයි මාසේ 18 වෙනිදා යුද්ධය අවසන් වුණේ. සතියක් වෙනකොට අපි ඉතා පැහැදිලිව කිව්වා ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් එකක් පිටවන්න කියලා. නවනීදම් පිල්ලෙලා එහෙම නැත්නම් ජිනීවා මානවිකම් කවුන්සිල් එක කියන්න කලින් අපි මේක දැකලා තමයි අපි එදා යෝජනා කරේ. නමුත් එවකට ආණ්ඩුව කරේ නැහැ. අපි මේ ජාතික ජනබල වේගී ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා පැහැදිලිව ඒ සඳහන් කරලා තියෙනවා වගේම අපි ඒක ක්‍රියාත්මක කරනවා. දැනට සම්පාදනය වෙච්ච පනතක් තියෙනවා. හැබැයි ඒ පනත දැනට තියෙන ඔලිම්පික් ඕආර් එක එහෙම නැත්නම් යතුරුදහන්වන්ගේ කාර්යාලයේ තියෙන පනත් එක්ක යම් ගැටීමක් තියෙනවා, ඕලැප් වීමක් තියෙනවා. ඒ තියෙන තාක්ෂණික දේවල් අපි සාකච්ඡා කරමින්, එහි තියෙන අඩුපාඩු වෙනස් කරමින් අපි සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසම ක්‍රියාත්මක කරන්න ඒ අවශ්‍ය කරන නීති කටයුතු අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අතුරුදහන් නුවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීම් පිළිබඳ කාර්යාලය, ඒවේ ක්‍රියාවලිය පහුගිය කාලය තුළ දුර්වල කරලා තිබුණේ හිතාමතාම. නමුත් අපි ප්‍රතිපත්තියක් විදිහට ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. ඒකට අවශ්‍ය කරන මුදල්, ඒකට අවශ්‍ය කරන මානව සම්පත් ඒ ලබා දෙමින් අපි ආයතන ශක්තිමත් කරමින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. බොහෝ අවස්ථාවලදී කතාබහට ලක් වුණා මේ සමූහ මිනිවලවල් පිළිබඳව, චෙම්මනි මිනිවල පිළිබඳව. චෙම්මනි මිනිවල විතරක්ම නෙමෙයි, තවත් බොහෝ ඒ ඇටසැකිලි හමු වෙන මිනිවලවල් පිළිබඳ අපක්ෂපාතීව අධිකරණමය ක්‍රියාමාර්ග යනවා. ඒකට අවශ්‍ය කරන මූලික භෞතික සම්පත් සහ මානව සම්පත් අපි සපයනවා. චෙම්මනි සමූහ මිනිවල සම්බන්ධයෙන් යාපනයේ ඒ අදාළ ප්‍රදේශයේ අධිකරණයේ තීන්දුව දෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ ඇටසැකිලි මහජනතාවට පෙන්වන තත්ත්වයක් තිබුණා. ඥාතීන්ට කිව්වා ඇවිල්ලා හඳුනා ගන්න කියලා. එහෙම කවදාක සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි ඒකට කිසිම ඇගිලි ගෙහෙමක් නැහැ. ජාත්‍යන්තර මානවිකම් කවුන්සිලයේ කොමසාරිස්වරයාට අපි ඉතා පැහැදිලිව අවස්ථාව ලබා දුන්නා ඒ වගේලා පුද්ගලිකව නිරීක්ෂණය කරන්න. අද ඒ අපක්ෂපාතී වේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අධිකරණයෙන් දෙන නියෝග අනුව ඥාතීන්ට හරි යාළු මිත්‍රාදීන්ට මේව හඳුනා ගන්න අවස්ථාව දීලා ඒවයේ හඳුනා ගැනීමේ පරීක්ෂණ පවත්වනවා. ඊට පස්සේ තමයි ඒකත් එක්ක තමයි ඒවේ සාක්ෂි විමසීමෙන් තමයි අදාළ විත්තිකරුවන් පිළිබඳ විභාගයන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය අධිකරණයේ හරහා සිද්ධ වෙනවා. කිසිදු මැදිහත් වීමක් ඇඟිලි ගැසීමක් නැහැ. ඒ වගේම තමයි පහුගිය කාලේ පුරාම තිබුණ ලොකුම ප්‍රශ්නේ තමන්ගේ ඥාතියා තමන්ගේ මව පියා දරුවා නැති වුණාට පස්සේ ඒ තමන්ගේ ඥාතියව අනුස්මරණය කිරීමේ අයිතිය අපේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ උතුරේ යාපනයේ මුලතිව් දකුණේ වැල්ලවත්තේ ඔය හැමතැනම ඒ අනුස්මරණය කිරීම සිද්ධ වුණා. ඒ බොහෝ අනුස්මරණ සිදුවීම් වලට සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකතුත් වුණා. වැල්ලවත්තේ ඒ අනුස්මරණය කිරීමේදී සියලු ජනතාව එකතු වෙලා තමයි අනුස්මරණය කරේ. ඒ අනුස්මරණය කිරීමේ අයිතිය අපි පිළිගත්ත විතරක් නෙමෙයි ප්‍රායෝගිකව දැන් ක්‍රියාවට නගලා තියෙනවා. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. බෙදුම්වාදී සංවිධානවල ලාංඡන, බෙදුම්වාදී සංවිධාන, බෙදුම්වාදී පෝෂණය කරන සටන් පාඨ ඒව පාවිච්චි කරන්න බෑ. ඒක ගැසට් නිවේදනයේ නීතියේ තියෙනවා. ඒව නැතුව නැවත රට බෙදෙන තැනකට ජාතිවාදී තැන තල්ලු කරන තැනකට නොයන අනුස්මරණය කිරීමේ අයිතිය අපි ආරක්ෂා කරලා අපේ නිදහස ලබා දීලා තියෙනවා. ජාතික සමගිය ගොඩනැගීමේ දිනයක් අපි දැනටමත් ප්‍රකාශයට පත් කරලා සියලු ජනතාව ජාතික සමගිය වෙනුවෙන් ඒකරාශී කරන ජාතික දිනය අපි ඉදිරියේදී පවත්වමු. ඒ සියල්ල කරන්නේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන්, ජාතික සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන්. ඒ වගේම මේ රටේ කවුරුත් ජනතාව දන්නෝ අපි බලයට පත් වෙලා කෙටි කාලයක් තුල මේ දාලා තිබිච්ච හමුදා බැරියර්, පොලිස් බැරියර් අපි ඉවත් කරා. ජනාධිපති මන්දිරේ ඉඳලා අග්‍රාමාත්‍යතුමගේ කාර්යාලේ, අරලියගහ මන්දිරේ පාරවල් වහලා තිබුණේ. ඒ සියලු බැරියර් අපි අයින් කළා. දැන් සාමාන්‍ය ජනතාව නිදහසේ ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි උතුරේ විවිධ ප්‍රදේශවල තිබුණ ඒ පොලිස් බැරියර් ඉවත් කරලා අවුරුදු 34කට පස්සේ යාපනයේ පනාලි හමුදා කඳවුර ළඟ තිබිච්චේ පාර වහලා තිබිච්ච පාර අපේ පාලනය ආවට පස්සේ අද විවෘත කළා. අද සාමාන්‍ය ජනතාවට නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන්. බස් රථයකුත් ගමන් කරනවා ජනතාවට නිදහසේ යන්න. ඉතින් අපි මේ නිදහස ඇති කළා තියෙනවා. ඒ වෙනස්කම් එක්ක තමයි පහුගිය යුදමය තත්ත්වයේ තුල බොහෝ ඉඩම් යුදමය කටයුතු සඳහා හමුදාව සහ පොලිසිය ඒ කාලය තුල පාවිච්චි කරලා තිබුණා. අපි සැලැස්මකට අනුව ඒ සියලු ඉඩම් නිදහස් කිරීම දැන් සිද්ධ කරන යනු. එවැනි නිදහස් කරපු ඒ හමුදා ඉවත් කරන්න ගිය හමුදා කඳවුරක තමයි ඊ පෙරද සිදියක් වුණේ. එතන හමුදා කඳවුර ඉවත් කරන. අත්‍යවශ්‍ය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය හමුදා කඳවුරු පවත්වාගෙන වෙනත් පුද්ගලික වෙනත් ඌමනාවන් වෙනුවෙන් පුද්ගලික අයගෙන් ඉඩම් අත්පත් කරගෙන තියෙනවා නම් ඒවා අපි හඳුනාගෙන අපි ඒවා නිදහස් කරනවා. ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය දැන් ඉතාම ක්‍රමානුකූලව විධිමත් ආකාරයට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි අවංකව මාර ගැසට් නිවේදනයක් ඉඩම් අමාත්‍යාංශයෙන් ගැහුවේ. ඒ ඉඩම් හඳුනාගෙන අයිතිය තහවුරු කරන්න කියලා. ඒකේ යම් ගැටලුවක් මතු වුණා. ඒක වැරදි විදිහට තේරුම් ගත්තේ. ඒක කාල සීමාව මදි කියලා කිව්ව ඇත්ත. මාස 3යි තිබුණේ. අපි රජයක් විදිහට ඒ මාර්තු මාසේ 28 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනය අපි සම්පූර්ණයෙන්ම අහෝසි කරා. ඒක උසාවි තීන්දුවක් ඉඳලා අහෝසි කරා නෙමෙයි. අපි අපිට තේරුණා එතන කාල සීමාව මදි. ඊට වඩා වැඩි කාලයක් දෙන්න ඕනේ. ඒකත් එක තමයි අපි ඒ ගැසට් එක ඉවත් කරේ. ඉතින් අපේ උමනාව මොකද්ද? උතුරේ ජනතාවට නැගෙනහිර ජනතාවට පහුගිය යුදමය වාතාවරණය ඇතුලේ ඒ තමන්ගේ ඉඩම් විවිධ හේතු මත රජය යම් යම් කටයුතු වලට පාවිච්චි කරා නම් ඒ කටයුතු වලින් දැන් ඒ ඉඩම් මහා නිදහස් කිරීම සහ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ඉතාම විධිමත් ආකාරයට අපි ආරම්භ කළා තියෙනවා. කෙටි කාලයක් තුළ ඒක අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුවට ආබාධ සහිත මන්ත්‍රීවරයෙක් පැමිණි ජාතික ලැයිස්තුවෙන් අපි පත් කරේ. ඒ ආබාධිත සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ අවශ්‍ය කරන නව පනත දැන් අපි විවිධ අවස්ථාවලදී සාකච්ඡා කරා. ඒ සාකච්ඡා අවසන් කරලා නීතිමය කටයුතු අවසන් කරාට පස්සේ කෙටි කාලයක් තුළ මේ අවුරුද්දේ දැන් අයවැය යෝජනාවන් නිසා අපිට බැරි වෙයි. ලබන අවුරුද්ද මුල වෙනකොට මේ පාර්ලිමේන්තුවටම ගෙනල්ලා සම්මත කරලා මේ රටේ පළවෙනි වතාවට 8%කට ආසන්න වෙච්ච ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ඒ අයගේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීතිය අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ අයිතිගේ අයිතිවාසිකම් තහවුරු කරනවා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආබාධ සහිත පුද්ගලයන්ගේ සභාවේ සභාපතිත්වය දරන්නේ අපේ අමාත්‍ය උපාලි පන්නිලගේ ඇමතුමා. අපි සතුටුයි. අපි එයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරය තුලත් කටයුතු කරනවා. ඒට අවශ්‍ය කරන සහයෝගයත් අපි ජාත්‍යන්තරයෙන් ලබා ගන්නවා. ඒ වගේම ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, මලයේ ජනතාව පළවෙනි වතාවට ලංකාවේ ඉතිහාසයේ රජයක් විදිහට මලයේ ජනතාව වෙනම සංස්කෘතියක් සහිත ජනතාවක් විදිහට පිළිගත්තේ. මෙතෙක් කල් මේ වචනේ පාවිච්චි වුණේ නැහැ. මම සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා සීදරන් මන්ත්‍රීවරයාට. මේ යෝජනාවේ ඔබතුමා සඳහන් කළා තියෙනවා මලයේ තමිල් ජනතාව. ඉතා බොහොම හොඳයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලයේ කොමසාරිස්තුමා පළවෙනි වතාවට තමන්ගේ වාර්තාවෙත් සඳහන් කළා තියෙන්නේ මලයේ ජනතාව කියලා. ඒ ඓතිහාසික 60න් ප්‍රකාශයේ ප්‍රතිඵලයි. එදා අපි 60න් ප්‍රකාශයේ සම්මත කරගෙන පළවෙනි වතාවට මලයේ ජනතාව වෙනම සංස්කෘතියක් සහිත ජනතාවක් විදිහට පිළිගන්නවා කියපු ප්‍රතිපත්තිය අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කොමසාරිස්වරයත් පිළි අරන් තියෙනවා. අපේ දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමත් පිළි අරගෙන අපි ඔක්කොම පිළිගන්නවා. දැන් අපි එතනින් ඉස්සරහට යන්න ඕනි. අපේ රටේ නීතිමීති ලියකියවිලි වලටත් මේ වචනය ඇතුළත් වෙන්න. ඒකට පොඩි නීතිමය කටයුතු ටිකක් තියෙනවා. ජාතික සංගණනයේදී ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඒ අදාළ ලියකියවිලි වලටත් උපන්න සහතික මරණ සහතික සහ අනිකුත් සහතික ලබා දීමේදී මේ පිළිගත් වචනය පාවිච්චි කරන්න ඒ අවශ්‍ය කරන නීතිමය දේවල් අපි සම්පාදනය කරගත යුතුයි. ඉතින් ඒ කටයුත්තත් අපි ඉදිරියේදී අපි කරමු. ඔබතුමාලගේ සහයෝගයත් එක්ක අපි ඒකට ඔව්
සතුරු වෙනවා. ඉතින් මේ සම්බන්ධ මලේක වචනය අපේ අනුරත
මහතා කර්මන්තිතුමා
මලේ කියන වචනය මේ සභාවේ අනුර කුමාර සහෝදරයා මෙතන පාවිච්චි කරනකොට මොකද මතක ඇති මම නැගිටලා සතුටු වුණා. සතුට ප්‍රකාශ කරා. දැනේ කරා. නමුත් ඒක ගිය ආණ්ඩු කාලේ අර සෙන්සස් ඩිපාර්ට්මන්ට් එකෙන් ජනසංඛ්‍යාණය පටන් ගන්නකොට අපේ TPA බැදියත් වීමේ අරහා එවිට හිටපු ජනාධිපති දැන් සීඩකින් කටයුතු ඉගෙනින්න අනු රනිර් කරස බැත්තුමට සම්බන්ධ වෙලා දගල ඒක සම්බන්ධ වෙලා අපි වැදත් වුණා. මලයගෙන වචන අපිට අවශ්‍යයි ඒක ඒ අපි අපි අපේ විදත්වීමත් ඒගන රාජ්‍ය රාජලයකන වල අපි විිසම ගෙනාවේ අමත කට පයක ඒක සතුරුව නෝගුලන් වැට සම්බඳධව අපිත් ගෙනවා එක අපි බිඳ විදාාගමයක අප අයින් කරට දන්න එපා
හොඳයි හොඳයි
සපොට් පනුග සරි සරි හරි බොහ සන්තෝසයි ඒක තමයි අවශ්‍යතාවේ එනිසා ඔබතුමල්ල අතරවාද බේද නැතු මේ වචනය මේ නාමකරණය මේ පිළිගැනීම ඔබතුමල්ලගේ සියම් කොටසක් එකග නැති එකක් තියෙනවා ඒ එකගතාවත් ඇති කරගෙන අපි නීතික මේ ලියකිලි වලට අපි ඒ වාද පැත්තකින් දෙමු අපි එතෙන්දී ඒ මලයක ජනතාව මේ රටේ ජනතාව එක ඉන්දියාවේ ජනතාවක් විදිහට නෙමෙයි ශ්‍රී ලංකාව ජනතාව ඒ ශ්‍රී ලංකාවේ ජනතාව විදිහට අපි පිළිගන්න ඒ අයිතිවාසික ආරක්ෂා කිරීම අපේ වගකීමක් ඒ අයට තමන්ටම කියලා ඉඩමක් තිබිය යුතුයි තමන්ටම කියලා නිවසක් තිබිය යුතුයි ඒ වගේම හොඳ අධ්‍යාපනයක් සෞඛ්‍ය පහසුකම් ප්‍රවාහන පහසුකම් ලැබිය යුතුයි එවෙනුවෙන් තමයි අපි හටන් ප්‍රකාශය ඉදිරිපත් කරේ ඒ කටයුත්ත අපි ක්‍රමානුකූලව ඉටු කරනවා පහුගිය සැප්තැම්බර් 3 වෙනිදා අපි අගෝස්තු 3 වෙනිදා 4200කට ඉඩම් බලපත්‍ර සහ ඉඩම් ඔප්පු සහ නිවාස ලබා දෙන්න අපි කටයුතු කරලා තිබුණා තාක්ෂණික බාධාවක් නිසා අපි ඒකට ඒක යම් ප්‍රමාණයක් ප්‍රමාද වෙලා තියෙනවා ඒ නිසා තමයි සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා පැහැදිලිව කිව්ව 5000කට ආසන්න ප්‍රමාණයකට දෙන්න පුළුවන් කියලා ඉදිරියේදී පුළුවන් අපි ඇත්තටම 3 වෙනිදා දෙන්න හිටියේ බණ්ඩාරවිල නගරයේදී අපි ඒ 4200ම කැඳවලා ඒ නිවාස සහ ඉඩම් පිළිබඳ නීත්‍ය අනුකූල ලියවිලිත් එක්ක අපි බාර දෙන්න හිටියා නමුත් තාක්ෂණික හේතුවක් නිසා ප්‍රමාද වුණා අපි ඉස්සරහට දෙනු ඒ නිසා කිසිදු ભેදයක් නැහැ සියලුම මලයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා ඒ වගේම ඔවුන් තමයි අපේ රටේ වැඩියෙන්ම පීඩාවට පත්වෙන ජනතාව ඔවුන් තමයි වැඩියෙන්ම දුෂ්කරතා වෙටින් අධ්‍යාපනය අඩු පහසුකම් සෞඛ්‍ය අඩු පහසුකම් ඒක අපි පිළිගන්නවා ඒක අපි අද ඊයේ නෙමෙයි මීට දශක කරනවකට කලින් ඉඳලා අපි පිළිඅරන් තියෙනවා ඒ නිසා
නල්ල රූපේ නම් මොකමාන කච්චි
ඒ නිසා අපි බැඳිලා ඉන්නවා ඒක සම්පූර්ණ කරන්න ඒ නිසා අපි සහතික වෙනවා කිසිදු ප්‍රමාදයක් නැහැ අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා ඒ නිසා තමයි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජාතික ජනබල වේගයට කනුකරේ සියලු ජනතාවගේ සහයෝගය ඉතාම හොඳින් අපිට ලැබුණේ අද බදුල්ල නුවරඑළිය මාතලේ රත්නපුර යාපනේ නේද ඒ සියලු ජනතාවගේ සහයෝගය ලැබිලා තින්නේ ඒ නිසා අපි ඒ මලයේ ජනතාව පිළිගැනීමම දේශපාලන අර්ථයෙන් ගත්තොත් මේ මලයේ ජනතාව කියලා පළවෙනි වතාවට පිළිගැනීමම
ගරු අමාත්‍යතුමනි
ජනතාවට ලබා දීපු ලොකු
ගෞරවයක් විනාඩි දෙකක කාලයක් පමණයි තව තියෙන්නේ
ඒ නිසා අපි ආණ්ඩුවක් විදිහට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ කෙටි කාලය තුල අපේ වගවීමේ ක්‍රියාවලිය මානවික ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඒකට අවශ්‍ය කරන නීති වෙනස්කම් අපි ක්‍රමානුකූලව එකින් එක සිදු කරමින් අපි ඉස්සරහට යන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කවුන්සිලයේ කියන නිසා කරන දේවල් නෙමෙයි ඒක අපේ වගකීමක් ඒක අපේ ඌමනාවක් අපිට ඕනිකම තියෙනවා ආර්ථිකය ගොඩගන්න නම් මේ සියලු ජනතාව එකට එකතු වෙලා ඒ ගමන යන්න අපි සංවර්ධනයේදී උතුරු අතහැරලා නැගෙනහිර අතහැරලා සංවර්ධනය කරන්නේ නැහැ දැනටමත් අපි ආයෝජන මණ්ඩලයේ ආයෝජන කලාප තුනක් උතුරු පළාතේ ආරම්භ කරන්න අපි මූලික අඩිතාලම දාලා තියෙනවා කංකාසන්තුරේ පරන්තන් ඒ වගේ ප්‍රදේශවල ආයෝජන කලාප තුනක් අපි ආරම්භ කරනවා දැනටමත් ඉඩම් හඳුනගෙන ඒ අවශ්‍ය කරන මූලික නීතිමය කටයුතු අවසන් කරනවා අවසන් කරපු ගමන් අපි කංකාසන්තුරේ පරන්තන්වල ඒ වගේම උතුරේ මාංකුලම්වල ආයෝජන කලාප තුනක් පටන් ගන්න සංවර්ධනයේ උතුරට එනවා ඒ නිසා උතුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් ඒ අවශ්‍ය කරන රැකියා අවස්ථාව ආර්ථිකයේ සාධාරණ සමාන අවස්ථාව ලබා දෙන්න අපි මැදිහත් වෙනවා අවසන් වශයෙන් සඳහන් කරන්න කැමති අපි මේ සියල්ල කරන්නේ මේ රටේ ජනතාවගේ පොදුවේ ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මානවිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒක අපේ වගකීමක් එහෙම නැතුව කිසිදු ආකාරයක බාහිර බලපෑමකට මැදිහත් වීමකට යටත් වෙලා නෙමෙයි එහෙම ඌමනාවක් අපිට නෑ අපි ස්වෛරී රාජ්‍යයක් අපි ස්වාධීන රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙන් කටයුතු කරන රට ආණ්ඩුවක්
එනිසා කිසිදු බාහිර බලපෑමකට යටත්ව ගන්න තීන්දුව తీරන නෙමෙයි අවංකවම නාවෙන් ගන්න තීන්දුව తీරන අපි ඒ ප්‍රතිපත්ති අවංකව ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා අපි ඒව අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවායි කියන සහතික ලබා දෙමින් මානතර වෙනවා බොහොම ස්තුතියි